එයා තමයි
ධර්මය දකින. හරි. ඒකට ධර්මය කියලා යම් කිසි කෙනෙක් කතා කරනවා නම් බුදුදහම. ඒක පටිච්ච සමුප්පාදේ වෙන්න ඕන. පටිච්ච සමුප්පාදෙන් තොර බුදුදහමක් නැහැ. තව විදිහට කිව්වොත්. එතකොට අපි දැන් බුදුදහමේ බලාපොරොත්තු වෙන අඩුම ප්‍රතිඵලය මොකද්ද? අඩුම ප්‍රතිඵලයේ අපිට ලබන්න පුළුවන් සෝවාන්. හරි. සෝවාන් වුණොත් තමයි ආයේ සතර අපායෙන් නම් යන්නේ නෑ නේද? ඊට මෙහා සෝවාන් මාර්ගෙත් ප්‍රශ්නයක් නෑ. මේ මාර්ගයටවත් වැටුනේ නැත්තම් සතර අපාගත වීමෙන් මිදිලාද? නෑ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සංසාරේ යන අය වැඩි හරියක් ගත කරන්නේ සතර අපායයි කියන්නේ. අපි කොච්චර හිතන් හිටියත් නෑ නෑ අපි නම් යන්නේ දිව්‍ය ලෝකේ කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ සසර යන සත්වයා වැඩි හරියක් ගත කරන්නේ මේ සංසාරේ සතර අපායයි. මහ ගෙදර වගේ කියනවා නේද සතර අපායයි. නේද? එතකොට ඕකෙන් ගැලවෙන්න හැකියාව තියෙන්නේ බෞද්ධයන්ට විතරයි. නැවත සතර අපාගත නොවී ඉන්න මට්ටමකටපත් වෙන්න පුළුවන් බුදුදහමක් අහපු කෙනෙකුට විතරයි. හැබැයි බුදුදහම ඇහුව පළියටම ඒ தත්වෙටපත් වෙන්නේ නැහැ. බෞද්ධෙක් වුණ පළියට ඒ தත්වෙටපත් වෙන්නේ නැහැ. එතකොට මේ බෞද්ධෙක් වෙලා දහමක් අහන්න ලැබිලා සෝවාන් මාර්ගයටවත් වැටුන්නේ නැත්තම් අපේ අනිත් ආගම් වල අයගේ වැඩි වෙනසකුත් නැහැ. මේglColor සසර යනවා අපිත් සසර යනවා. නේද? බුදුහාමුදුරුවෝ පෙන්නනවා සසර යන අයගෙන් වැඩි හරියක් ගත කරන්නේ සතර අපායි. ඉඳලා හිටලා ඉතින් දිව්‍ය ලෝකෙටත් ගිහින් එන්න යනවා. නේද? අර ඔයගොල්ලෝ වන්දනාව යන්නේ හිටු ගමන් අනුරාධපුරේ එහෙම ගිහින් එනවා නේද? ඒ වුණාට වැඩි හරියක් ගත කරන්නේ කොහේද?
සතර අපායි.
මේ ගෙදරනේ. ඒ මා ගෙදර වගේ තමයි සතර අපායි. ඉඳලා හිටලා පොඩ්ඩක් බලලා ඉන්න එනවා. දැන් ඒ වගේ ආපු ගමනක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ. මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. පොඩ්ඩක් පොඩි වන්දනාවේ ගිහින් එන්න ඇවිල්ලා. ඈ? දැන් මනුස්ස ලෝකේ අපේ ආයුෂ කොච්චර විතරද? අවුරුදු 100ක් විතර නේද? දැන් කාලේ නම් ඊටත් අඩුයි.
ඊට අඩුයි.
ඔව්. 80ක් විතර වගේ තමයි. ඈ? ඒ බුද්ධ කාලේදී 120ක් වගේ තිබුණා. දැන් එන්න එන්න අඩු වෙනවා. දැන් 70කට විතර අඩු වෙලා සාමාන්‍ය වයස. ඔව්. ඒකෙන් කියන්නේ 70 දී ඔක්කොම මැරෙනවා කියලා.
නෑ.
සාමාන්‍ය වගේ. ඈ? සමහරු ටිකක් වැඩිපුර ඉන්නවා, සමහරු ඊට කලින් යනවා.
නේද?
අවුරුදු 30 දී 40 දීත් යනවා නිකන්. ඔව්. ඉතින් ඒකේ සාමාන්‍ය ගත්තොත් 70ක් වගේ. ඈ? එතකොට ඔය අවුරුදු 70 කියන එක දැන් අඩුම දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකක් තියෙනවනේ එක එක මට්ටම්. කීයක් තියෙනවද දිව්‍ය ලෝක? 6ක් තියෙනවා. සදේව් ලෝකේ කියන්නේ. දිව්‍ය ලෝක 6ක්. ඈ? සදේව් ලෝක. අපාය කීයද? 4ක්. 4 අපාය කියනවා. අපාය 4යි මනුෂ්‍ය ලෝකෙයි දිව්‍ය ලෝක 6යි. මේ මනුෂ්‍ය ලෝකෙත් එක තමයි 7ක් කියන්නේ. සුගති කියනකොට මනුෂ්‍ය ලෝකෙත් එක. මොකද දුගතිය කියන්නේ 4 ආකාරයි. සුගති කීයද ඇහුවොත් 7යි. 7යි. දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකෙයි. හරි? තව තියෙනවා බ්‍රහ්ම ලෝක නේද? ඔව්. බ්‍රහ්ම ලෝකක් තියෙනවා. එකක් දෙකකට බෙදනවා රූපාවචරයි අරූපාවචරයි කියලා. ශරීරයක් ඇතුවයි නැතුවයි. ශරීරයක් තියෙන ඒවා 16ක් තියෙනවා. ඊළඟට අරූපාවචර හිත විතරක් තියෙන ඒවා හතර. මේ ප්‍රධාන වශයෙන් තියෙන. එතකොට ඔහොම 31ක් එනවා. 16යි 4යි 20යි බ්‍රහ්ම ලෝක. මේ දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකේ 7යිනේ 27යි. ඔකට සතර අපාය එකතු වුණාම 31යි. එතකොට ඔකට කියනවා 31 තලය කියලා. හරි? 31 තලයක් තියෙනවා. ඒ කියන්නේ අපිට උපදින්න තැන් 31ක් තියෙනවා. ඔව්. I think ඕකෙන් සතර අපායට කියනවා දුගති කියලා. මනුෂ්‍ය දිව්‍ය ලෝක ටිකට කියනවා සුගති කියලා. හරි? බ්‍රහ්ම ලෝක වලට යන්නේ භාවනා කරලා සමාධි වඩන අය විතරයි බ්‍රහ්ම ලෝක වලට යන්නේ. හරි? තිම්පව් කරන අය යන්න ටික තමයි සතර අපායයි ඔය සුගති. කියන්නේ දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකේ. ඉතින් පිම්පව් කරන්නේ මේ බෞද්ධයෝ විතරක් නෙමෙයි. හැම ආගමකම කවුරුත් පිම්පව් කරනවා නේද? එතකොට ඒගොල්ලන්ට මැරෙන මොහොතේදී පිනක් සිහි වුණොත් දිව්‍ය ලෝකේ හරි සුගතියේ හරි යන්න පුළුවන්. පවක් සිහි වුණොත් සතර අපාය. නේද? එතකොට අපිට වැඩිපුර සිහි වෙන්න අවස්ථාව තියෙන්නේ ඔව් දැන් ඒ ලෝකවල වෙනස්කම් ටිකක් තියෙනවා. දැන් මේ බල ලෝකෙක යන්නේ ඇයි? හරි? මරුණායින් පස්සේ ඒ ලෝකෙක උපදින්න හේතු වෙන්නේ. ඒක බ්‍රහ්ම ලෝකේ නම් අර ධාන සිතක් අරමුණු වෙන්න ඕන බ්‍රහ්ම ලෝකෙක උපදින්න. සමාධි වඩලා ධාන වඩන්නේ. ඒකයි භාවනා කරන අයට තමයි ඒ පැත්තට යන්න පුළුවන්. නිකන් පිනක් සිහි වුණොත් යන්නේ සුගතියක. පවක් සිහි වුණොත් දුගති සතර අපාය. හතරෙන් එකකට වෙන්න පුළුවන්. දැන් කොහෙද යන්න කැමති? අකමැති කොහෙද? දුගතිය සතර අපායේ යන්න කැමති නෑ නේද? ඉතින් අපිට කැමති වුණ පළියට කැමති තැනට යන්න හම්බ වෙනවද? නෑ. එතෙන්ට යන්න හේතු යෙදුනොත් තමයි යැවෙන්නේ නේද? හේතු යෙදෙනවා කියන්නේ මැරෙන මොහොතේදී අරමුණු වෙන.
අරමුණු
හිත. ඔව් හිත. එතකොට අපි මැරෙන මොහොතේ අරමුණු වෙන්න අවස්ථාව වැඩි අපි වැඩියෙන් කරන ඒවාද අඩුවෙන් කරන ඒවාද? වැඩියෙන් කරන ඒවා. එතකොට සතර අපායේ නොයා ඉන්නනම් වැඩියෙන් කරන්න ඕන මොනවද? කුසල් පින් කරන්න. නේද? වැඩියෙන් පව් කර කර ඉඳලා මට දිව්‍ය ලෝකේ හරි සුගති යන්න ඕන හරි කී කියා හිතියට වැඩක් නැහැ නේද? නෑ. දැන් ඔන්න ඔය ටික පැහැදිලිනේ නේද? දැන් අපි හොයලා බලන්න ඕන අපි වැඩියෙන් කරන්නේ මොනවද? දැනට මෙච්චර කල්. කරලා තියෙන්නේ පින්ද පව්ද? කුසල් සිද්ද අකුසල් සිද්ද හදලා තියෙන්නේ කියන එක දැන් නුවණින් හොයන්න ඕන. කොහොමද කුසල් සිතක්ද කියලා අඳුරගන්නේ? නැත්නම් අකුසලයක්ද කියලා අඳුරගන්න විදිහ මොකද්ද? අකුසල කර්මයක් අඳුරගන්න විදිහ මොකද්ද? ඒකට මුල් වෙලා තියෙන්නේ මොනවද? චේතනා දෙකටම මුල් වෙනවා. කුසල අකුසල දෙකටම. තින්පව් දෙකම චේතනා හින්ද. කර්ම කරන්නේ චේතනා. දැන් මම අහන්නේ පව් නැත්නම් අකුසල කෙරෙන්න මුල් වෙන්නේ ඔව් රාග දේශ මොහ කියනත් පුළුවන් ලෝභ දේශ මොහ ඔය තමයි අකුසල් මුල් කියන්නේ ඒවා යෙදිලා නම් අකුසල් කුසල් කියන්නේ අලෝභ අදෝස අමෝහ ඒවා යෙදිලා නම් කුසල් දැන් අපි බලමු අපි වැඩියෙන් හදන්නේ ඒවයි මොනවද කියලා. ඈ දැන් තමන් අද දවසේ නම් ඔක වෙනස් දවසක් නේ. අද දවසේ නම් කුසල් තමයි. දැන් ලෝභ සිත් ඇති වුනේත් නැහැ, දෝෂ සිත් ඇති වුනේත් නැහැ නේද? මේ කාලය තුලම. ඉතින් හිත් කෝටි ගාණක් හැදුනා. ඒ හැම එකක්ම කුසල් සිත්. සතුටු වෙන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අනිත් දවස්වල මොකද වුනේ? අපි එතකොට දැන් බලන්න ඕන අපේ හැදෙන හිත් කුසල් සිද්ද අකුසල් සිද්ද අපි සාමාන්‍යයෙන් හදන්නේ. සාමාන්‍ය ජීවිතයේදී අපි හිතන්න දැන් මොනවා හරි වැඩ කරනවනේ නේද? මොනවද කරන්නේ? කෑම උයනවා. වැඩිපුර කරන්නේ ඕනේ. කෑම හදන්නේ කාටද? ගෙදර අයට, පවුලේ අයට. නේද? ආවක හොයන් ඕවා හදන්න ඉතින් එක එක දේවල් කරනවා. දැන් මේවා කරන්නේ මොන හිත් වලින්ද? ලෝභ සිද්ද අලෝභ සිද්ද. මේකෑම හොඳයි මේකෑම හොඳයි කියලා තෝරනවා නේද? මේක මේ. ලෝභ සිත් නේද? ඊළඟට තමන්ගේ ගෙදර ගැන මොනවා හරි කළොත් බඩු මුට්ටු හදනවා අස්පස් කරනවා අතු දානවා සේරම හුඟක් වෙලාවට ඒ දෙන්නේ ලෝභසි. දැන් මතක තියාගන්න දැන් මේ කියන්නේ ඕවා නොකර ඉන්න කියන එක නෙමෙයි ඊළඟ දවසේ ගිහින් උයන් නැතුව ඉන්න එක. නේද? දැන් අපි දරුවෝ ගැන මොනවා හරි කරනවා නම් ලෝභ සිද්ද අලෝභ සිද්ද. ලෝභ සිත් නේද? පිළිගන්නවා නේද? දැන් තමන්ගේ දරුවට කරනවා මිසක් අනේ අල්ලපු ගෙදර දරුවට නෙමෙයි නේද කරන්නේ. නේද? ඒක ලෝභයක් නේද ඒක? නැත්තම් හැමෝටම එක වගේ කරන්නේ නැහැ. නේද? නෑ මම මේ දැන් ඔය එකක්වත් කරන්න එපා කියනවා නෙමෙයි අපි දැන් නුවණින් බලන්න ඕන අපි මෙච්චර කල් කරන්නේ මොනවද කරලා තියෙන්නේ මොනවද නේද? ඊළඟට කී දෙනෙක් එක්ක රණ්ඩු වෙලා ඇද්ද? හිතෙන් හරි දැනලා ඇද්ද නේද? තරහ ගිහිල්ලා ඇද්ද? ඔය ඔක්කොම මොන සිද්ද? ද්වේෂ තරහ ද්වේෂයේ මුල්ුණ හිත. ඕවා එතකොට කුසල්ද අකුසල්ද? අකුසල්. දැන් අපේ කුසල් සිතක් හැදෙන්නේ මොන වගේ වෙලාවකද? ලෝභෙත් නැහැ, ද්වේෂෙත් නැහැ.
සතුටු වෙලාවකද?
දානයක් දෙන වෙලාවක. දැන් අපිට ඔය කැඳ පූජ කරද්දී ඔක්කොම කිසිම තරහක් නැහැ. නේද? ලෝභ සිතකුත් නැහැ. ඒවයි හැදෙන්නේ ඒක හදන්න සහභාගී වුණා සේරම කුසල් සිත. ඒක දාන චේතනාවෙන්. නේද? මේක අපේ අයට විතරයි මේක දෙන්නේ කියලා එහෙම නෙමෙයි. අපේ පවුලේ අයට විතරයි මේක හදන්නේ කියලා එහෙම නෙමෙයි නේද? ඔව්. මේ සහභාගී වුණ සේරටම. එතකොට ඒක අලෝභ අදෝස. වෙනවද කුසල් සිත් හැදෙන්නේ? අපේ අයට විතරක් මේක කියලා එකතු කරගෙන එකතු කරගෙන එනවා වෙන අයට ගන්න දෙන්නේ.
ඒක
ලෝභයි. ඔව් කෙනෙක් කෝක අරන් යන්න આવොත් ඉතින් බනිනවා නේද?
දෝස.
දැන් බලන්න අපේ ජීවිතේ වැඩිපුර හැදෙන්නේ මොනවද? කුසල් සිද්ද අකුසල් සිද්ද. ඉතින් මේ බුරුද බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන්නේ මේ සත්‍යය වැඩි හරියක් ගත කරන්නේ සතර අපායි. වැඩිපුර කරන්නේ අකුසල් නම් නේද? ඔව්. දැන් ওই ටික බලන්න අපි මේ මනුස්ස ජීවිතේ ඉඳන් කරපුවානේ. යරි වෙලාවක් සතෙක් පිරිසන් සතෙක් කියලා ඉතිදිලා හිටුණා නම් ඔය මට්ටමවත්
නෑ.
නේද? උන්ට බෑනේ දානයක් දෙන්න. ඉතින් කොහේ කුසල් දෙක් හදාගන්න? දැන් මේ මනුස්ස ජීවිතයක් ලබාගෙන අපි කරන්නේ වැඩිපුර කරලා තියෙන්නේ හදලා තියෙන අකුසල් දෙක්. හිතාගෙන ඉන්නේ නම් දිවී ලෝකයන්. හිතාගෙන හිටියට බෑ තමන් කරපු දේවල් වලට. ඔව් ඒක කියනවා අර ඒ හිත සනස ගන්නයි අපේ අවබෝධය නැති කමයි. හරි. ඔය ඔක්කොම කරලා බැරි වෙලා හරි දිව්‍ය ලෝකේ ගියා කියලා හිතමු. අපි මැරෙන මොහොතේ ওই කරපු කුසලයක් සිහි වෙලා අද භාවනා කළා කියලා හරි සිහි වෙලා නේද? ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකේ ඉපදුනා කියලා හිතන්. දිව්‍ය ලෝකේ ගැන අහලා තියෙන්නේ කොහොමද? මොනවද අහලා තියෙන්නේ?
හිත
හා කොහොම සම්පත් තියනවා නේද? හිතන පතන දේවල් ලැබෙනවා. කප්පුරුක එහෙම තියනවනේ. ඒ කියන්නේ ඇහැපිනවන්න ඕන දේවල් ඔක්කොම තියෙනවා. හා කන පිනවන්න ඕන දිව්‍ය සංගීත තියෙනවා. සුවඳ හොඳම දේවල් වලින් තියෙනවා. රස තේ වගේ තමයි. කය පිනවන්නත් එහෙමම තමයි. හරි. ඒක දෙවි කෙනෙකුට දිව්‍යන දිව්‍යාංගනාව 500ක් 1000ක් ඔන්න ඔය වගේ ගණන්. ඒකට හිතා ගන්න පුළුවන් නේද? ඊළඟට වැඩ කරලා දෙන්නත් කට්ටිය ඉන්නවා. හොමහොම තමයි කතා තියෙන්නේ නේද? දැන් ඕව ලැබෙනකොට අපි හදන්නේ කුසල් සිද්ද අකුසල් සිද්ද. දැන් නිකන් දිව්‍ය ලෝකේ වුණ නැහැ, මනුස්ස ලෝකේ බලන්නකො. දැන් හොඳට සල්ලි තියෙනවා, අරවා මේවා තියෙනවා, සේරම තියෙනවා. එයා වැඩිපුර එයාගේ හැදෙන්නේ කුසල් සිද්ද අකුසල් සිද්ද. පිනටද බර පව පැත්තට. පවට නේ. දැන් අපිට දැන් එච්චර නැති හින්දා සමහර විට ඒ තරම් පවට බර වෙන්නේ නැහැ නේද? දැන් ඒවා තියෙන හින්දාම ඒගොල්ලන්ට ඒවා ආරක්ෂා කරගන්න සමහර විට මිනිහක් මරන්න උනත් පුළුවන් නේද?
කරනවනේ.
ඔක නේද අත්දකින්න තියෙන්නේ. දස අකුසල් කරන පැත්තටමයි යොමු වෙන්නේ. ඕවා වැඩි වෙන්න වැඩි වෙන්න නේද? ඕම කලාතුරකින් කෙනෙක් තමයි ඕවා තියෙන කෙනෙක් පිනට බර
වෙන්නේ.
ඔව්. දැන් දිව්‍ය ලෝකේ ඕවා ඕනවටත් වඩා තියෙනවා.
ඒක කොහොමද පිනට බර වෙන්නේ නැහැ.
ඔන්න ඕක තමයි නුවණින් හිතන්න ඕන. දැන් දිව්‍ය ලෝකේ ගිහින් අපි පින් රැස් කරයිද පව් රැස් කරයිද?
ඒකට පින් කරන්නද
කියන්නේ?
පිනක් ගැන හිතන්නම බෑ. ඒ කොහොම හම්බ වෙයිද? ඕඩ තරම් කන්න බොන්න තියෙනවා. ඉතින් ඇලිම වැඩි වෙයිද නැති වෙයිද? වැඩි වෙයි. මේ ලෝභ සිත් නෙමෙයිද හදන්නේ? ලෝභ සිත්. පේනවද දැන් අමාරුවෙන් දිව්‍ය ලෝකෙ ගිහින් කරගන්නද? ඊළඟ සැරේ කොහේ යයිද? කෙලින්ම රතර අපායයි කතා දෙගන්නේ. ඒකතු කරන්නේ මම අකුසල්. හරි. පේනවද දැන් මේ බුදු කෙනෙක් මේක දේශනා කරන්නේ නිකන් නෙවෙයි කියලා. සසර යන සත්‍යය අර ඉඳලා හිටලා සුගතියක යනවා මිසක්. වැඩිපුර ගත කරන්නේ සතර ආපාය කියන එක බොරු වෙන්න බෑ නේද? ඕවා බලනකොට. හරි. අපායට වෙන්නේ. ඔය හින්දා තමයි අර නියපොත්තට පස් ටිකක් අරගෙන උපමාවක් දෙන්නේ. මෙතන තියෙන පස් කැට ටිකද වැඩි මහ පොළවේ තියෙන පස් කැටද කියලා අහනවා නේද? ඒතර මහ පොළවේ තියෙන පස් කැටනේ. අපි මහ පොළව ඕන්නෑ මම නියපොත්තට ගත්ත පස් ටිකද වැඩි මේ මිදුලේ තියෙන පස් ටිකද වැඩි කියහුවෝ. ඔච්චර තියෙනවද මිදුලේ?
මිදුලේ කොච්චරද?
එතකොට පෙන්නනවා ඔන්න මේ මිනිස්සුયો වෙලා ඉඳලා ආයේ සුගතියකට ඉන්නේ මෙන්න මෙච්චර පොඩ්ඩක්. අනිත්තර මහ පොළවේ විතර ප්‍රමාණයක් කොහෙද යන්නේ? සතර අපාය. එතකොට පේනවාද අපිට කොච්චර අමාරුද ආයි සුගතියක උපදින්න. ඒ කියන්නේ අර ලෝක හතෙන් එකකට එන්න. ඒකට පේනව නේද මිනිස්සෙක් වෙන්න කොච්චර අමාරුද කියලා.
ඒකෙත්
මේ ලෝක හතෙන් අනිත්යට ගියොත් කරන්නේ අකුසලනේ. ධර්මයක් අහන්න හිතෙන්නේ නැහැ. මේ මනුෂ්‍ය ලෝකේ හිටියොත් පොඩ්ඩක් දුක දැකලා හරි හිතෙනවා. නේද? ඒකත් හිතෙන්නේ මතක තියාගන්න ධර්මයක් තියෙන කාලෙක විතරයි. ධර්මයක් නැති කාල තමයි කල්ප 100 ගණන් තියෙනවා. ධර්මයක් අහන්න නැති කාල. මේ බුද්ධෝත්පාද කාලය කියන එක හරිම දුර්ලභයි කියන්නේ. අල්ප සිය ගණන් තියනවලු දහමක් අහන්නවත් නැති. එතකොට මේ කාලෙක ඉපදිලා ධර්මයක් අහන්න ලැබෙන කෙනා තමයි ওই ටිකවත් තේරුම් ගන්න. කුසල කුසල් කියන්නේ මොනවද? පින්පව් කියන්නේ මොනවද කියලාවත් අහන්න ලැබෙන්නේ ධර්මයක් තිබුණා. එහෙම නැත්තම් තනි කරම අකුසල්ම තමයි කරන්නේ. දැන් පේනව නේද සසරේ තියෙන භයානකකම. එතකොට අපි මේ ලැබුණ දුර්ලභ අවස්ථාවේ මේකෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැත්තම් කෙලින්ම සසරේ යනවා. සසරේ යනවා කියන්නේ වැඩි කාලයක් ගත කරන්නේ සතර අපායයි. ආයේ කවදා ධර්මයක් අහන්න ලැබෙයිද දන්නේ නැහැ. හරි. දැන් බුදුදහම පවතින්නේ බොහොම ටික කාලයයි කියනවනේ නේද? අවුරුදු 5000 කියන එක බොහොම සුළු කාලයක්. අර අනිත් තැන්වල ආයුෂත් එක්ක බලනකොට. ඔව්. කල්ප ගණන් ආයුෂ තියෙන තැන්වල තමයි ওই අනිත් තැන්. දිව්‍ය ලෝක විතරක් නෙමෙයි සතර අපාය. ඒවයිත් ආයුෂ තියෙන්නේ මේ විදිහට. ගියොත් ඉතින් ආයේ එන කාලේ ආයේ ධර්මයක්
තියෙන්නේ.
ලොඩ වෙන්නම බෑ. එතකොට තේරුම් ගන්න ওই ටික මම මතක් කළේ දැන් අපි ඉන්න මේ භයානක තත්ත්වේ පොඩ්ඩක් තේරුම් ගන්න. එහෙම නැත්තම් මේකට උනන්දු වෙන්නේ නැහැ. මේ අපිට ලැබිලා තියෙන අවස්ථාව කොච්චර හොඳ දෙයක්ද? කොච්චර පිනක් ඵල දීලාද මේ වගේ මනුස්ස ජීවිතයක් ලැබුණේ ධර්මයක් අහන්න ලැබුණේ කියන එක. ඔක්කොට බුදුහාමුදුරුවෝ කියන්නේ ක්ෂණ සම්පත්තියක් කියලා. ඒක බොහා දුර්ලභ දෙයක්. මනුෂ්‍යෙක් වෙන එකක් දුර්ලභ දෙයක් කියන අර කන කැස් බෑව ඊය සිදුරෙන් අහත දකින්න වගේ කියනවනේ නේද? ඒක වෙන්නම බැරි දෙයක්.
ඒක ඉතින් කොහොමවත් අර දන්න දෙයක් ඉඳුෙන්නේ
නෑනේ. නෑනේ. ඒක තමයි. දැන් ওই විය ගහක් කැඩිලා පැත්තකට විසි කරලා තිබිලා මහා වැස්සක් වැහලා ඔක ගහගෙන ගහගෙන ගිහිල්ලා මුහුදට ගිහිල්ලා කෑලි දෙක.
ඔය දෙක හාවෙන්න.
ඔව්. ඊළඟට මුහුදේ එහාට යනවා මෙහාට යනවා ඔහොම ඔහොම තියෙද්දි ඔය දෙක හා වෙනවා කියන එක නිකන් හිතා ගන්නවත් බැරි දෙයක්
නේ.
ඔව්. ඔය අතරේ අර එක හැක් පේන කැස් බෑවේ කවුරුදු 100කට සැරයක්ලු උඩට එන්නේ. නේද? ඒනකොට මේක ගානට හා වෙලා තිබිලා උතනින් අහස බලන්න පුළුවන් වෙනවා කියන එක වෙන්න පුළුවන් දෙයක්ද කියලා අහනවා.
වෙන්න
බැහැ. එතකොට වෙන්න බැරිම දෙයක්. නැන්න ඒ වගේ දෙයක් තියෙනවා මේ මනුස්ස ජීවිතය ලැබෙන. එතකොට එහෙම දුර්ලභ ජීවිතයක් තමයි මේ ලබලා තියෙන්නේ. ඊටත් වඩා දුර්ලභයි කියනවා ධර්මයක් අහන්න ලැබෙන එක. මිනිස්සෙක් වෙලා ධර්මයක් අහන්න ලැබෙන එක. ඔන්න ඔය දෙකම සම්පූර්ණ වුණ වෙලාව තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. අපි ඉන්නේ ඒ වගේ වෙලාවක. එතකොට මේකෙන් සෝවාන් මාර්ගයටවත් වැටුන්නේ නැත්නම් අපි ඉන්නේ අනිත් අයගේ මට්ටමේ. අපි බෞද්ධ කියලා නම ගහගත්තට වැඩක් නැහැ. යන්නේ අර සංසාරේ යන අනිත් පැත්තට එක්කම යනවා. ඒ යද්දී තින් පින් කරන්න පුළුවන්, පව් කරන්න පුළුවන් නේද? ඒ වැඩිපුර සිද්ධ වෙන්නේ අපිට මේ ජීවිතේ බැලුවත් තේනවා අපි කරලා තියෙන්නේ පව්. අකුසල්සෙත්. කුසල්සෙත් බොහොම ටිකයි හැදෙන්නේ. එතකොට ඒ හින්දා දැන් බලන්න ඕන තවත් ඔය පින් කර කර ඉන්න උත්සාහ කරන එක බුදු කෙනෙක් කලාපරුත්තු වෙන දේ නෙවෙයි. අපේ බුදු කෙනෙක් පෙන්නලා දෙනවා පින් කර කර දිව්‍ය ලෝකෙ ගියත් වෙන්නේ මේකයි. ඊළඟට ආයේ යන්නේ සතර අපායට. බ්‍රහ්ම ලෝකෙ ගියත් ওই ටිකමයි. ආයේ එනවා මනුස්ස ලෝකෙට හරි සතර අපායට. ආයේ අනිත් අය වගේම තමයි. අර තමන් පුරුදු කරපු ටිකෙන් පොඩි
අර දැන් සල්ලි ටිකක් විඳිනවා කියන
පොඩි සපක් විඳිනවා. දැන් සල්ලි ටිකක් හම්බ කරගත්තොත් ඉතින් වන්දනාය ගිහිල්ලා එන්න පුළුවන් නේ. පිටරටකට එහෙම ගිහින් එන්න පුළුවා සල්ලි හම්බ කරගත්තොත් ඒ ටික ඉවර වුණා ආයිත් පරණ දැනම තමයි ඕකට තමයි සතර අපාය කියන්නේ. ඈ එතකොට අපි බලන්න ඕන කොහොමද මේ ධර්ම මාර්ගයට වැටෙන්නේ. ඒ කියන්නේ ආර්ය මාර්ගයට වැටෙන්නේ කොහොමද? ඒ කියන්නේ ලෝකෙන් එතර වෙන මාර්ගයට වැටෙන්නේ කොහොමද? ලෝකෝත්තර මාර්ගය. ඕක තමයි බුදු කෙනෙක් පැහැදිලි කරලා දෙන්නේ. මේ සත්වයා විඳින දුක දැකලා අනුකම්පාවෙන්මයි මේක පැහැදිලි කරලා දෙන්නේ. හරි. ඒ පැහැදිලි කරන ධර්මය තමයි පටිච්ච සමුප්පාදය. ඕක හැංගිලා තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි ඕක
මත
මේ ඔව් තේරුම් අරන් අනිත් අයට කියා දෙන්න පුළුවන්. එතකොට මේ පටිච්චසමුප්පාදයේ තියෙන කාලේ තමයි අහන්න ලැබෙන කාලේ තමයි ওই ධර්මය අහන්න ලැබෙන කාලේ කියන්නේ. ඕක තේරුම් ගන්න කෙනා සෝවාන් මාර්ගයට වැටෙනවා. තව විදිහට කිව්වොත් ওই ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එක ඇති වෙනවා. සම්මා දිට්ඨිය කියන එක අහලා තියෙනා නේද? ආර්ය අෂ්ටාංගික මාර්ගේ පටන් ගන්නෙ සම්මා දිට්ඨි. හරි දැකීම. නිවැරදි දැකීම. ඕක ඇති වෙන්න ධර්මය අහන්න. පටිච්ච සමුප්පාදේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. හරි? ඉතින් අපි අහලා තියෙන පටිච්ච සමුප්පාදයයි නුවණින් හොයනකොට දකින්න එකේ වෙනසක් තියෙනවා. දැන් වචන කොට පටිච්ච සමුප්පාදේ වුණා නම් මෙලහට ගොඩාක් අය රහත් වෙලා මාර්ගඵල ලබලා
පාඩම් කරගන්න.
ඔව් හැමෝටම පාඩම් ඕක. පාඩම් නේද? අවිජ්ජාපච්චය සංඛාර. පාඩම් ඔක්කොම කියයි. සංඛාරපච්චය විඥාන. විඥානපච්චය නාම රූප. නාම රූපපච්චය සලායතන. සලායතනපච්චය පස්සෝ. පස්සපච්චය වේදනා. වේදනාපච්චය තණ්හා. තණ්හාපච්චය උපාදාන. උපාදානපච්චය බහු. බවපච්චය ජාති. ජාති කියන්නේ මොකද්ද? ඉපදීම. ජාතිය නිසා මොනවද ඇති වෙන්නේ? ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. ඒ කියන්නේ දුක් ගොඩක් නේද? මේ ටික ඔක්කොම හම්බ වෙනවා. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. ඔන්න ඔය විදිහට තමයි මේ දුක්ඛන්දරාව උපදින්නේ හටගන්න. සමුදය කියන්නේ උපදින එක හටගන්න හැටි. හරි. මෙන්න මේ විදිහටයි මේ දුක්ඛන්දරාව ඇති වෙන්නේ. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. ඒක කියලා නිකන් හිතේ නෑ. ඔක නැති වෙන හැටි කිව්ව. නිරෝධේ. අවිද්‍යාව නිරෝධ වෙනකොට සංඛාර නිරෝධයි. සංකාර නිරෝධන විඥාන නිරෝධයි. විඥාන නිරෝධන නාම රූප නිරෝධයි. නාම රූප නිරෝධන සලායතන නිරෝධයි. සලායතන නිරෝධන පස්ස නිරෝධයි. පස්ස නිරෝධන වේදනා නිරෝධයි. වේදනා නිරෝධන තණ්හා නිරෝධයි. තණ්හා නිරෝධන උපාදාන නිරෝධයි. උපාදාන නිරෝධන භව නිරෝධයි. භව නිරෝධන ජාති. උපදීන්නේ. උපදීම නිරෝධයි. නේද? ඒ ජාති නිරෝධා දුක්ඛ දෝමනස්ස උපායාස නිරුජ්ජාන්ති. නිරුද්ධ වෙනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. මෙන්න මේ විදිහටයි දුක්ඛන්දරාව නිරෝධේ තියෙන්නේ. ඕක තමයි සාමාන්‍යයෙන් අපි අහලා තියෙන දන්න පටිච්චසමුප්පාද. නේද? දැන් ඕක නුවණින් තේරුම් ගන්න බලන්න. මොනවද මේ කියන්නේ? ඊළඟට තව පැත්තක් කියනවා. දැන් සෝවන් වෙන එකනේ අපිට තියෙන අඩුම දේ නේද? බුදුදහමෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ සෝවන් වෙනවා කියන්නේ මොකක්ද? සංයෝජන තුනක් අඩු වෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන චිකිච්ඡාව ගැන නම් අපි කතා කළානේ නේද? මේ ධර්මය ගැන ඒව ගැන එන සැකේ. සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද? දැන් ඒ සැකේ නැති වෙන්නේ ධර්මය අවබෝධ වෙනකොට, ධර්ම මාර්ගය ගමන් කරනකොට සැකේ ටික ටික දුරු වෙනවා. තමන් අත්දකින්නකොට, ප්‍රත්‍යක්ෂ වෙනකොට. සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද? මොකක් කියලා අදහලා තියෙන්නේ? නෑ නෑ, මේ සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි. මේ කියන්නේ දැන් සක්කාය දිට්ඨිය. මම කෙනෙක්, මම මගේ මගේ ආත්මය කියලා එනවනේ දෘෂ්ටිය. කෙනෙක් ඉන්නවා කියලා. පුද්ගල දෘෂ්ටියක් එනවනේ. ඕක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. හරි? මම ඉන්නවා කියලා හිතෙනවනේ නේද? මේ සක්කාය දිට්ඨිය. ඒක වැරදි දෘෂ්ටියක් කියලා නෑ බුදුහාමුදුරුවෝ පෙන්නන. අපට ඕක ඇත්ත වුණා. නේද? ඕක හදාගත්තු වැරදි දෘෂ්ටියක්, වැරදි මතයක්. දෘෂ්ටි කියන්නේ මතයක්, වැරදි මතයක්. හරි, ඒක කඩන්න ඕන සෝවන් වෙන්න. සක්කාය දිට්ඨි. ඊළඟට විචිකිච්ඡාව නැති වෙන්න ඕන. අනිත් එක තමයි සීලබ්බත පරාමාස කියන්නේ. ඔව්. ඒ කියන්නේ දැන් නිවන් දකින්න, දුක නැති කරන්න එක එක ක්‍රම තියනවා කියලා හිතෙනවනේ. එක එක්කෙනා එක එක දේවල්. දැන් අපි ওই ජීවත් වෙනකොට කරන්නේම දුක් නැති කරන්න ඕනේ වනි කරන්නේ. සැප විඳින්න ඕන දේවල් නේද කරන්නේ? මෙච්චර කල් කරලා තියෙන්නේ සැප විඳින්න බලාගෙන නේද? ඒ ඔක්කොම ඒ වුණාට සීලබ්බත පරාමාස. මොකද ඒ වයින් දුක නැති වෙලා නම් නෑ තවත් ගොඩ ගහගෙන නිසා. නේද? එනවනේ මෙච්චර කල් දුක් වයින් ඉඳලා තියෙන්නේ කියලා. එතකොට තේරුම් ගන්න ඒ ඔක්කොම අපි මේ සැප විඳින්න කියලා බලාගෙන කළාට හම්බ වෙලා තියෙන්නේ දුක්. නේද? එතකොට ඔන්න දුක නැති කරන්න. නැත්තම් නිවන් අවබෝධ කරන්න මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු මාර්ගය ඇරෙන්න. වෙනත් මාර්ග තියෙනවා කියලා හිතලා ඒව කර කර ඉන්න ඒවා සීරම වැටෙන්නේ සීලබ්බත පරාමාසයට. දුක නැති කරන්න කියන්නේ අපි දුක නැති කිරීම නිවන කියලා දන්නවනේ නේද? ඒ සඳහා මේ අරහත්ාංගික මාර්ගය දේශනා කළානේ බුදුහාමුදුරු නේද? ඒ මාර්ගයේ ඇරෙන්න, අරහත්ාංගික මාර්ගයේ ඇරෙන්න වෙන දේවල් කර කර හිතුවොත් දුක නැති කරන්න පුළුවන් කියලා නැති වෙන දුකක් නැහැ. වැඩි වෙනවා. සසරේ යන එකමයි වෙන්නේ. නේද? එතකොට ඒවා සේරම වැටෙනවා සීලබ්බත පරාමාසයට. නිවන් ලබන්න පුළුවන් කියලා නිවන් ලබන්න පුළුවන් කියලා හිතාගෙන දුක නැති කරගන්න පුළුවන් කියලා හිතාගෙන කරන්නේ දුක වැඩි වෙන දේවල් නම් ඒවා සීලබ්බත පරාමාසය. නේද? නිවනට අදාළ දේ තමයි අරහත්ාංගික මාර්ගය. හරි. අරහත්ාංගික මාර්ගයට වැටෙන්න නම් එතකොට පළවෙනි දේ සම්මා දිට්ඨිය ඇති වෙන්න ඕන. හරි දැක්ක. සම්මා දිට්ඨිය ඇති වෙන්නේ චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදේ දකින්න කෙනාට. ඒ තමයි බුදුදහමක් අහලා තමයි සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. වෙන විදිහක් නැහැ. ඒක තමයි අපි බුදුදහමක් අහන්න ලැබුණ එකේ ප්‍රයෝජනේ ගන්නවා කියන්නේ. සම්මා දිට්ඨිය ඇති කරගන්න හරි දැක්ම ඇති කරගන්න. මොකද බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙනවා. ඔබ තනියෙන් හොයාගන්න බෑ. නේද? දහමක් අහලා අපි මේක ඇත්ත ඇති හැටි දකින්න ඕන. ඒකට තමයි මේ දහම නුවණින් විමසන්න කියන්නේ. එතකොට මේ සක්කාය දිට්ඨිය ඇති වෙන හැටි මම ඉන්නවා කියලා අපිට හිතෙන්නේ ඇයි කියලා හොයනවා. ඇයි හිතන්නේ කෙනෙක් ඉන්නවා කියලා? මොනවා හින්දාද? ඕ වචනනේ මං අහන්නේ. සාමාන්‍යයෙන් මම ඉන්නවා කියලා දැන් හිතෙන්නේ ඇයි? තව කෙනෙක් ඉන්නවා කියලා හිතෙන්නේ ඇයි? දැන් මෙතන කවුරු හරි ඉන්නවා කියලා හිතෙන්නේ ඇයි? ශරීරය. රූපයක් පේන හින්දා නේද? ශරීරයක් තියෙන හින්දා නේද? දැන් මං ඉන්නවා කියලා හිතන්නේ මට ශරීරයක් තියෙන හින්දා. නේද? තව කෙනෙක් ඉන්නවා කියලා හිතන්නේ අපි ওই ශරීර ටික පෙන්නලා නේද? දැන් මෙතන කී දෙනෙක් ඉන්නවද කියලා ගණින්න ගියොත් මොනවද ගණින්නේ? ශරීර. නේද? දැන් පේනවද ශරීරයේ හින්දා මම ඉන්නවා කියලා හිතලා තියෙනා නේද? ඒ ශරීරයට දෙන තව නමක් තමයි රූපය. නේද? ශරීර රූපය. නේද? ඔව්. දැන් පේනවද මේ රූපය හින්දා ශරීරයේ තියෙන රූපය හින්දා මම ඉන්නවා කියලා හිතෙනව නේද? ඔව්. එතකොට තේරුම් ගන්න ඕන රූපය හින්දා සක්කාය දිට්ඨිය ඇති වෙන. නේද? ශරීරයේ හින්දා කෙනෙක් ඉන්නවා කියලා අදහසක් එනවා නේද?
මම කියලා ඉන්නවා කියලා. ඔව් දැන් පේනවනේ ඉතින්. ඔව්.
පේන්නේ මාව නෙමෙයි, පේන්නේ
රූපේ.
පේන්නේ ශරීරයක්. අපිට හිතෙන්නේ ඔන්න කවුද ඉන්නව නේද? මොකද අපි රූපයක කෙනෙක් ඉන්නවා කියන අදහසෙ ඉන්නවා නේද? එතකොට මේ හැම ශරීරෙම කෙනෙක් ඉන්නවාද කියලා දැන් හොයන්න ඕන නේද? නුවණින් හොයන්න ඕන. අපිට හිතෙනවා ශරීරය දැක්ක ගමන් කෙනෙක් ඉන්නවා කියලා නේද? දැන් නිකමට හිතන්න ඔන්න මේ මෙරිලා වගේ කෙනෙක් ඉන්නවා. එතනේ ශරීරයක් පේනවා. නේද? අපිට ශරීරය පේනවද නැද්ද එතකොට?
පේනවා.
හැට පේනවනේ. නේද? හැබැයි අපි දන්නේ පණ තියනවද නැද්ද කියලා. ශරීරය තියනවා. මෙරිලා වගේ ඉන්නවා. ආම දන්නේ මෙරිලාද පණ තියනවා. දැන් මෙරිලා නම් කෙනෙක් ඉන්නවද?
නැහැ.
පණ තිබුණොත් විතරයි නේද කෙනෙක්. දැන් මොකද වෙලා තියෙන්නේ? ශරීරයක් තිබුණ බලියටම කෙනෙක් ඉන්නවද?
නැහැ.
ඉස්සෙල්ලාගේ මේ ශරීරයේ හින්දා කෙනෙක් ඉන්නවද?
හැට
පේනවා ශරීරේ. මේ දැක්ක මලමිනියක් තිබුණා පේනවා
ඈ
දැන් පේනවාද ශරීරේ විතරක් තිබුණටම නෙමෙයි මේක හිතිලා තියෙන්නේ නේද කෙනෙක් ඉන්නවා කියලා දැන් අපි කොහොමද දැන් එතන කෙනෙක් ඉන්නවද නැද්ද කියලා ඔන්න දැන් හොයනවා ඊළඟට මැරිලාද නැද්ද කියලා හොයනවනේ කොහොමද හොයන්නේ හුස්ම තියනවාද බලන ඔය ඒ කරන දේවල් ටික කියන ඈ තෙන් හිතලා පුළුවන්ද මැරිලාද නැද්ද කියලා නෑ ඉතින් ඔය මරණ පරීක්ෂකවරු එහෙම ඕනේ නෑ
ඉතින් මේ හැගෙන එක බලන්න ඕනේ
ළඟට දැන් කාලේ නම් ඉතින් එහෙම දැක්කොත් දුවනව නේද හොයන්නෙත් නෑ ඔය නිකන් කරදරේ ටීලා අපි එහින්ද අපි මිනිස්සෙක් නැතුව නිකමට හිතන්න මේ සර්පෙක් ඉන්නවා කියලා හෙල්ලෙන්නේ හරි සර්පේ දැක්ක ගමන් ඔන්න පළවෙනි දේ දැන් බලන්න ඕන මූ මැරිලාද පණ තියනවා නේද මැරිලා නම් ප්‍රශ්නයක් නෑ නේ පණ තිබුණොත් නේද දැන් කොහොමද හොයන්නේ? දැන් ශරීරයක් තිබුණ පළියටම අපිට කියන්න බෑ ඉන්නවද නැද්ද කියලා.
එයා වේදනාවක්.
ආ මොකද කරන්නේ?
වේදනාවක්.
පොඩි තට්ටුවක් දාලා බලනවා නේද? අතින්ද?
නෑ
හැලියෙන්.
කිට්ටුවෙන් නෑ ගෑවොත් එහෙම.
ඈත ඉඳන්. නේද? පොඩ්ඩක් හොල්ලලා බලනවා නේද? දඟලයිද කියලා. නේද? ඒ කරන දේවල් වෙනම තියාගන්න ඒවා පින්දපවුදනේ. එතකොට යන්නේ කොහෙද කියන එක Taman තීරණය කරනවා. අපාය යනවාද දිව්‍ය ලෝක යනවාද? දැන් අපි මේ දැන් කෙනෙක් ඉන්නවද නැද්ද කියලා හොයන හැටි. දැන් ශරීරයක් තිබුණ පළියටම දැන් ඔන්න කෙනෙක් ඉන්නවා වෙන්න බෑ. ඊට අමතරව මෙයාට පණ තියෙන්නත්
ඕන.
නේද? දැන් පණ තියෙනවද බලන්න පොඩ්ඩක් තට්ටු කරනවා නේද? දඟලනවාද කියලා. නේද? අර දැන් කාලේ ඉන්න රබර් නයි. තට්ටු කරාම දඟලනවා.
නගන.
දැකලා ඇති
නේ.
දැගලුව පලියටම කියන්නත් බෑ. තව මොනවද කරන්නේ ඉන්න? මේ පොඩි ළමෙක් අපි රවටන්න දාලත් දන්නේ නේ රබර් නයි. තව ටිකක් හොයන්නේ කොහොමද? වේදනාවක් දැනෙනවද කියලා ඊට වඩා
රිද්දන්නවා.
කො ටිකක් කුලකින් කට්ටකින් වගේ අනින්නවා.
එහෙම
නැත්නම් අර භූමි තෙල් ටිකක්වත් දානවා නේද? නැත්නම් මිරිස් පුච්චනවා. එක එක ඒවා කරනවා නේද? මොනවද කරන්නේ සර්පෙක් ආවහම? දැන් මේ මොනවද බලන්නේ මූට වේදනා දැනෙනවද සංඥාවක් දැනෙනවද මූට හිතන්න පුළුවන්ද ඕවා ටික ඔය බලන්න. ඒකට ශරීරය විතරක් නෙමෙයි වේදනා සංඥා චේතනා. ඕවා ටිකක් තියනවා නම් තමයි අපි පණ තියනවා කෙනෙක් ඉන්නවා කියන්නේ. හරි? ඔය දේවල් ටික තමයි අර පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. විඥාන කියන්නේ හිතට. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔන්න ඔය පහ හින්දා තමයි අපිට කෙනෙක් ඉන්නවා කියන හැඟීමක් එන්නේ. එක්ක රූපයේ හින්දා එන්න පුළුවන්, ශරීරයක් දැකලා වෙන්න පුළුවන්. නැත්තම් වේදනාව හින්දා වෙන්න පුළුවන්. සංඥාව හින්දා වෙන්න පුළුවන්. අපේ හිත සකස් කිරීම සංකාර හින්දා වෙන්න පුළුවන්. චේතනා හින්දා හිත සකස් වෙන්නේ සංකාර. ඊළඟට මේ හිත හින්දා විඥාණය හින්දා හිතෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවයි කියලා. හරි? එතකොට මේ ඇති වෙන්නේ සක්කාය දිට්ඨිය. ඔය සක්කාය දිට්ඨිය සමහර වෙලාවට ඇති වෙන්නේ කෙනෙක් ඉන්නවා කියන්නේ. ඒතර බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඕක මේ වැරදි දෘෂ්ටියක්. ඇත්ත ඇති හැටි දන්නේ නැති හින්දායි ඕක ඇති වෙන්නේ. තව විදිහට කිව්වොත් පටිච්ච සමුප්පාදේ දන්නේ නැති හින්දා. දැන් පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න ටිකක් නුවණින් හොයන්න වෙනවා. කද මේ යන්න ඕනද කට්ටිය? යනාය යන්න.
ඔව් යනාය සද්ද නැතුව යන්නේ.
ඔව්. මේක තමයි. ඔය යන්න ගියාම ඉතින් සසරේ තමයි යන්නේ. සසරෙන් ගැලවෙන්න ඕන නම් ටිකක් අහගෙන ඉන්න.
ගෙදරම යන්න වෙන්නේ වාදේට ආගෙන වැඩ
එතකොට අපි බලන්න ඕන මේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද කියලා. මොකද බුදු කෙනෙක් පැහැදිලි කරලා දෙනවා. ඒ සක්කාය දිට්ඨිය ඇති වෙනකොට නෑ මට එපා. යන්න යන්න අම්මා. එතකොට සක්කාය දිට්ඨිය ඇති වෙන හැටි නුවණින් හොයන්න ඕන. ධර්මයේ හොයනවා කියන්නේ ඕක. පටිච්ච සමුප්පාදේ දකින්නකොට තමයි සක්කාය දිට්ඨිය නැති වෙන්නේ. මේක දැන් අපි තේරුම් ගන්න ඕන කොහොමද වෙන්නේ කියලා. වචන ටික අහලා තිබුණාට මදි නේද? දැන් අපි රූපය හින්දා සක්කාය දිට්ඨිය ඇති වෙනවා කියුවානේ. රූපයක් හින්දා ඉන්නවා කියලා. රූප තියෙනවා කියලා අපි දැනගන්නේ කොහොමද කියන එක නුවණින් හොයන්න ඕන. රූපේ හින්දා කෙනෙක් ඉන්නවා කියලා හිතනවා නම් ඊළඟට හොයන්න ඕන රූප තියෙනවා කියලා දැනගත්තේ කොහොමද?
ආලෝකය.
ඇස් දෙකෙන් දැකලා. ආලෝකේ උදව් වෙලා. ඇහෙන් දකින දේවල් වලින් නේද අපි දැන් ඔය අරගොල්ලෝ මේගොල්ලෝ ඉන්නවා, රෝමේවා තියෙනවා, රූප ගැන නේද මේ දැනගන්නේ? එතකොට ඇහෙන් දැකලා රූප ගැන දැනගෙන. රූප වලට තමයි ලෝකෙට අයිති දේවල් කියන්නේ. රූප රූපයකට විලානේ ලෝකෙ හැදිලා තියෙන්නේ.
ලෝකෙ හැදිලා
තියෙන්නේ. එතකොට ඇහෙන් දැකලා අපි රූප තියෙනවා කියලා දැනගෙන තියෙනවා. තව කොහොමද? කණෙන් අහලා දැනගන්නවා නේද? ඒත් රූප තියෙනවා කියලා තමයි දැනගන්නේ. ඔය සද්ද වලට අදාළ රූප. නේද?
එක සද්ද වලට එක සත්තු ඉන්නවා.
එක සද්ද වලට සත්තුත් ඉන්නවා, දේවලුත් ඉන්නවා. ඒ දැන් මේ රැලි ටිකක් තියෙනවා කියලා දැනගන්නවා. මොකෙන්ද දැනගන්නේ? සද්දේ. නේද? සද්දේට අදාළ රූපේ. නේද? කුලඟක් තියෙනවා කියලා දැනගන්න. දැනගත්තේ සද්දෙන්. කුලඟ දැකලා නෙමෙයිනේ දැනගත්තේ. සද්දේයි. නේද? එතකොට ඒක එක දේවල් දැනගන්නා සද්ද නිසා. ඊළඟට ගඳ සුවඳ නිසා දැනගන්නවා නේද? අපිට ගඳක් ආවොත් එහෙම කියනවා මේ මේවා මේ මේවා. මේ මීයක් කුණු වෙලා. මොකක් කර කියන්නේ? නේද? සුවඳක් ආවොත් කියනවා ඒ කඩ. නා ඔය පිච්ච මාත. මොනවා හරි. ඒකට අදාළ රූපයක් දානවා. ඒ කියන්නේ ලෝකේට ඇති රූප ගැන දැනගන්නවා. නාසයෙන්. දිවෙනුත් දැනගන්නවා. රසින්දත් අපි රූප ගැන අදහස් වෙනවා නේද? ආ ඔය රස තියෙන්නේ මේමය. කියලා එළියේ තියෙන දේවල් ගැන කතා කරනවා නේද? රූප ගැන. ඊළඟට මේ ගැටෙන දේවල් වලින් ස්පර්ශ කරලත් රූප ගැන දැනගන්නවා. දැන් දැනගෙන තියෙන්නේ මේ ආයතන ටිකෙන් නේද? ඉතල අපි රූපයක් ගැන දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ ওই ආයතන හරහමයි. වෙන විදිහක් නෑ. අනිත් ටිකක් නුවණින් බැලුවොත් වේදනාව, සංඥාව, චේතනාව, ඒ කියන්නේ සංඛාර, විඥාන. ওই ටික ඇති වෙලක් තියෙන්නේ ආයතනයක් හින්දාමයි. නේද? එක්කෝ ඇහැ වැඩ කරනකොට නැත්නම් කන වැඩ කරනකොට. පේනවා නේද? හිතා ගන්න පුළුවන් නේද ඒ ටික? ඔය පංච උපාදානස්කන්ධේ තියෙන ඕන එකක්
විඥානේ එතකොට මේ එන්නේ නැහැ අර චේතන මොකක්ද?
දැන් විඥාණය හට ගන්න හැටි කියලා තියෙනවා ඇහැක රූපයක් ගැටෙනකොට චක්කු විඥානය. කියන්නේ ඇහෙන් දකිනකොටනේ චක්කු විඥානය
හැදෙන්නේ.
එහෙනම් නැත්නම් කනෙන් සද්දයක් ඇහෙනකොට සෝත විඥානය. ඒ කියන්නේ කන වැඩ කරනකොට තමයි ඒ විඥානේ පහළ වෙන්නේ. ඒ විඥාන 6යි තියෙන්නේ. ආයතන 6යින්ද හට ගන්න විඥාන 6යි. විඥානයක් පහළ වෙන්න නම් ආයතනයක් වැඩ කරන්නම ඕන. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. නේද? එතනත් පේනවා නේද? ඔය හය නිසාමයි විඥානේ හටගෙන
තියෙන්නේ.
රූප ගැන දැනගෙන තියෙන්නෙත් ඔය හයෙන්. වේදනා ඇති වෙලා තියෙන්නෙත් ඔය හය නිසාමයි. අර පස්සපච්චා වේදනා කියනවානේ. ආයතන එක ස්පර්ශය නිසාමයි වේදනා. සංඥාවත් ඒ හින්දාමයි. නේද? සංකාරත් ඒ හින්දාමයි. සංකාර කියන්නේ චේතන. අපේ හිතේ ඇති වෙන චේතනා තමයි සංකාර බවට පත් වෙන්නේ. මොන දැන් සද්දේ ඇහෙනකොට අපිට අදහසක් එනවා. ඔය සද්දේ නම් මේ මේකයි. ඒක චේතනාව. නේද? නෑ උගුලඟ එනකොට මේ රැලි ටිකක් හෙල්ලෙනවා. කියන එක චේතනාව. හිතේ ඇති වෙන අදහස.
චේතනාව නිති බීජ දෙක.
චේතනාව
නිති බීජ දෙක කියලා.
ඔව් සිතුවිල්ල සිතුවිලි කියන ඒවාට තව තේරුම් ටිකකුත් තියෙනවා. අර චෛතසික කියන්නේ ඒ සිතුවිලි වලින් එකක් චේතනාව කියන්නේ. එක චෛතසිකය. වේදනාව කියන්නේ චෛතසිකය. සිතුවිලි. හිතත් එක්ක ඇති වෙන හිතේ තියෙන සිතුවිලි. සංකාර වෙන්නේ. ඒකට විඥාන. දැන් ඔතන ඔය ඔක්කොම මම වැඩි විස්තර කරන්න යන්නේ. ඕකේ දැන් තේරුම් ගන්න ඕන මේ ආයතනයක් වැඩ කරනකොට නේද ඕවා
ඇති වෙන්නේ
ඇති වෙලා තියෙන්නේ. මම ඔකයි තේරුම් ගන්න. හරි? එක්කෝ ඇහෙන් දකින්නකොට නැත්නම් කණෙන් අහනකොට. කෙටියෙන් ගත්තොත් ඔය හයින් එකක් වැඩ කරනකොට. නේද? බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් ඔය ආයතනය කියන එක චක්කුම් කියලා කියන ඇහැට. චක්කුම් භික්කවේ ඥානං ඥානතෝ කියන්නේ දැනගන්නවා. අහලා අහලා දැනගන්න එකට ඥාන ඥානතෝ කියනවා. පස්සතෝ කියන්නේ දකිනවා. ප්‍රත්‍යක්ෂයෙන් Taman තුලින් දකිනවා වගේ. ඥානතෝ පස්සතෝ කියලා වචන දෙකක් කියදෙනවා. එතකොට මේ ඇත්ත ඇති හැටි ඥානතෝ පස්සතෝ. ඇත්ත ඇති හැටියට කියනවා යථාභූතය කියලා. යථාභූත ඥානය. එතකොට මේ යථාභූත తත්වය ඥානං පස්සං යථාභූතං උනොත් ඇහැ ගැන එයාගේ දුක සකස් වෙන්නේ නැහැ. යන්නේ වන් මාර්ගයට වැටෙනවා. ඔය ඇහැ කියන එකේ ඇත්ත ඇති හැටි දැක්කේ නැත්නම් අජානං අපස්සං යථාභූතං. දන්නෙත් නැහැ, දකින්නෙත් නැහැ ඇත්ත ඇති හැටි. එහෙම කෙනාගේ මේ දුක සකස් වෙනවා. සසරේ යන්න ඕන ටික හැදෙනවා කියලා පෙන්නනවා. හරි, ඔක තියෙනවා ඒ සලායතන සූත්‍රයේ කියන එක. ආයතන 6ටම ඔබ දුන්නා. මේ ලේසියට ගත්තේ ඇහැ කියන එකේ ඇත්ත දැක්කේ නැත්නම් දුක සකස් වෙනවා. ඇත්ත දැක්කොත් දුකෙන් මිදෙන ආර්ය මාර්ගයට වැටෙනවා. සම්මා දිට්ඨිය ඇති වෙනවා. හරි. ඊට මේ ඇහැ ගැන බැලුවොත් කෙනෙකුට පුළුවන්කම තියෙනවා සම්මා දිට්ඨිය ඇති කරගන්න. කියන්නේ ආර්ය මාර්ගයට වැටෙනවා. ඒක තමයි සෝවාන් මාර්ගය වෙන්නේ. තව විදිහකට කියොත් සක්කාය දිට්ඨිය නැති වෙන මාර්ගය. එතකොට ඇහැ වැඩ කරන හැටි අපි දැන් නුවණින් හොයනවා. අපි දැන් ඇහෙන් දැක්කහම මොකද වෙන්නේ? මොනවා හරි තියනවා කියලා දැනගන්නවා නේද? ඇහෙන් දැකීම නිසා එන ප්‍රතිඵලය තමයි මොනවදෝ තියෙනවා. කියන අදහසට එනවා. දැකපු දේ තියෙනවා. නේද? දැන් ඕක අපි පුරුදු කරපු හැටි. දකින දකින දේ තියෙනවා. තියෙන හිඟ තමයි පේන්නේ. නේද? දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔතන පොඩි වැරද්දක් තියෙනවා කියලා. ඈ? ඒක පෙන්නන්න තමයි මම අර ගිය සැරේ උපමාවක් පෙන්නුවා. බල්ලෙක් වතුරට එබෙනකොට මොකද වෙන්නේ? මතකද? බුරනවා නේද? ඔව්. ඇයි ඌ බුරන්නේ?
ඒක ආවයි පහයි
පේනවා. ආ. ඌට පේනවා
බල්ලෙක්
ඉන්නවා. ඔව්. බත් උගේම ඡායාව පෙනිලා ඌ හිතන්නේ අනේ තව බල්ලෙක් ඉන්නවා කියලා. නේද? ඇයි ඒ? පේන නිසා ඌ හිතනවා පේන දේ හැමම තියෙනවා. තියෙන නිසාමයි පේන්නේ. නේද? අපි දන්නවා පේන්නේ වතුරේ ඇති වුණ ඡායාව.
මේ මලයන්ද අපි දන්නවා.
ඔව්. වතුරේ ඇති වුණ උගෙම ඡායාව තමයි ඌට පෙනිලා තියෙන්නේ. ඒ වුණාට ඌට ඒ ගැන දැනුමක් නැහැ. ඌ ඇහැ පාවිච්චි කරන්නේ පේන දේ තියෙනවමයි. තියෙන හින්දාමයි
බුරන්නේ.
පේන්නේ. නේද? ඒ තියෙන දෙයට තමයි ඊළඟට ඒකට පණක් දීලා ඔය බල්ලේ කියලා තව තව හිට ටිකක් හදන. ඒ තමයි චේතනා කියන්නේ. චේතනා කියලා හිමි. දැන් පෙනීමේ සිද්ධියට අනුව ඔහුගේ හිත සකස් වෙනවා. අදහස් වෙනවා. ඒ හිතේන අදහස් ටික තමයි චේතනා. ඒ චේතනාවකින් නේද කියන්නේ අන්න බල්ලෙක් ඉන්නවා කියලා. තේරුණා? ඒක මේ සංකාරය. හිතේ හදපු සකස් කරපු දෙයක්. චේතනාවලින් හදපු දෙයක්. අපි දන්නවා බල්ලගේ හිතේ තමයි බල්ලෙක් ඉන්නේ. එළිය බල්ලෙක් නැහැ නේද? එළිය වතුර විතරයි ඉන්නේ. නේද? ඒ බල්ලගේ ලෝකෙට. ඌ දැඩිව විශ්වාස කරනවා
ඉනෝ වෙන.
තව බල්ලෙක් ඉන්නවා කියලා. දැන් බලන්න උගේ මට්ටමෙන් බැලුවොත් ඒ වතුරේ ඉන්න බල්ලා රූපයක්ද නැද්ද? බල්ලගේ මානසිකත්වෙද? රූපය. නේ අපේ මට්ටමේදී රූපයක් වෙලා නැහැ. ඡායා මාත්‍රයක් විතරයි. තේරෙනවද? එතකොට අන්න ඒ රූපයක් හටගන්න හේතු යෙදුනේ බල්ලගේ හිත ඇතුළේ. බල්ලගේ තියෙන නොදන්නකමයි, එකට කියන අවිද්‍යාව කියලා. ඇත්ත ඇති හේතු නොදන්නකමයි ඊළඟට උගේ මුලාව. නේද? ඔය දෙක එකතු වෙලා නේද එළියේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ. දැන් රූපයක් හටගත්තේ මුගේ තියෙන අවිද්‍යාවයි මුලාවයි හින්දා. නේද? ඊළඟට ඌට බුරන්න හිතෙන්නේ මුගේ තියෙන තණ්හාව. නේද? අවිද්‍යාවයි මුලාවයි තණ්හාවයි එකතු වෙලා නේද දැන් බුරන්නේ. ඔය ටික යෙදුන්නේ නැත්නම් ඌට බුරන්න සිද්ධ වෙයිද? ද්වේෂෙත් එනවා. ඒ ද්වේෂෙත් ആയി තියෙන්නේ තණ්හාවට. මොනවා හරි දෙයක් නැති වෙන හින්දානේ තරහය. ඒ ඇලීම ගැටීම දෙකම තණ්හාවට ആയിති. හරි? මේ තණ්හාව හින්දාමයි මූ බුරන්නේ තරහ අරගන්නේ. දැන් බලන්න මේ බුරණ තත්ත්වෙට ඉන්න. ඇත්ත ඇති හැටි නොදන්නකම උදව් වෙලා. අවිද්‍යාව. ඊළඟට උගේ මුලාව මෝඩකමත් යෙදිලා. නේද? ඒ හින්දා ඇති වුණ තණ්හාවත් තියෙනවා. අවිද්‍යාවයි මුලාවයි තණ්හාවයි. ඒ තුන තමයි ප්‍රධාන වෙන්නේ. ලෝකෙට අහු වෙන්න නැත්නම් රැවටෙන්න. දැන් බලන්න දැන් ඌට ඕක වෙන්න පටන් ගත්තේ ඇහෙන් දැකලා. නේද? ඔය හින්දා තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ ඇහැ කියන එක පිරිසිඳ දැක්කොත් යථා භූත තත්ත්වය ඇත්ත ඇති හැටි. ඇත්ත ඇති හැටි දැක්කොත් නිවන් මාර්ගය තියෙනවා. දැක්කේ නැත්නම් සසරේ යන මාර්ගය තියෙනවා. ලෝක යන මාර්ගයේ තියෙනවා ඇත්ත ඇති හැටි දැක්කේ නැත්තම් යථාභූත ඥානෙ ගත්තේ නැත්තම් එතන ඇත්ත ඇති දැක්කොත් නිවන් මාර්ගය අරෂ්ඨාංගික මාර්ගය තියෙනවා සම්මා දිට්ඨිය ඇති කරගෙන ඒකෙන් මිදෙන ලෝකෙන් මිදෙන මාර්ගය තියෙනවා ලෝකෙට අහු වෙන මාර්ගෙත් තියෙනවා ලෝකෙන් මිදෙන මාර්ගෙත් තියෙනවා පේනවද එතකොට මේ ඇහැ පාවිච්චි කිරීමේදී ලෝකෙට අහු වෙන මාර්ගයට යන්නත් පුළුවන් ලෝකෙන් මිදෙන මාර්ගයට යන්නත් පුළුවන් හරි
මම ජීකරු මූලික
තමයි ඔව් නෑදී ඔය පහමයි
එතකොට ඇත්ත ඇති හැටි දැක්කේ නැහැ ලෝකෙට යන මාර්ගයට අහු වුණා. කර්ම කරන මට්ටමට අහු වුණා. කියන්නේ ලෝකෙට අහු වුණා කියන්නේ මායයට අහු වුණා කියලත් කියනවා. මේ ආයතන හය මායය පිටින්. මායයට අහු වෙන්නත් පුළුවන්කම තියෙන්නේ අපිට මායයෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ අපිට. කියන්නේ ලෝකෙට අහු වෙන්න පුළුවන්කම තියෙන්නේ අපිට. ලෝකෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ අපිට. Tamanta. ධර්මයේ තේරුම් ගන්නවද නැද්ද කියන එකයි යතන තියෙන්නේ. පටිච්ච සමුප්පන්න බව දකින්නවද නැද්ද කියන එක. දැන් බලන්න අර පෙනීම කියන සිද්ධිය. බල්ලෙක් වගේ පේනවා කියන සිද්ධිය ඒක ඇත්ත. පෙනීමේ වැරද්ද නැහැ. වැරද්ද තියෙන්නේ පෙනීම නිසා එළියේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන එක. මුලාව නේද? පෙනීමේ සිද්ධිය සිද්ධ වෙනවා.
ඒක සිද්ධ වෙනවා.
මුලා වෙන එක මේ හිතේ තියෙන වැරදි හින්ද හැදුන දෙයක්. ඒකට තේරුම් ගන්න අර ඔව්. දැන් ඕක බේරගත්තොත් ආයතන හයෙම ওই ටික තියෙනවා. නිවන් මාර්ගයේ ඔතන තියෙනවා. ලෝකෙන් මිදෙන මාර්ගේ ලෝකෙට අහු වෙන මාර්ගෙත් ඔතන ලෝකෙන් එතර වෙන මාර්ගෙත් ඔතන බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සලායතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ සලායතන වල රැවටෙන හිඳමයි ලෝකයක් හදාගන්නේ මාර්ගයට අහු ඒ ඔය බොහොම සරල දෙයක් තියෙන්නේ අපි මේක මේ වචන ගොඩක් දාගෙන සංකීර්ණ කරගත්තා එහෙන් දකින්නකොට රැවටෙන්නේ නැතුව හිටියොත් නිවන් මාර්ගය.
කෙටිම්
බෙරු. අර බල්ලගේ මට්ටමට වැටුනොත් එහෙම සසර යන මාර්ගය. ලෝකේ යනවා. දැන් අපි තේරුම් ගන්න ඕන අපි බල්ලගේ මට්ටමෙන් ඇහැ පාවිච්චි කරනවද නැද්ද? දැන් අපි පේන දේ තියනවමයි කියලා හිතුවත් බල්ලගෙන. හා. නේද? පේන ස්වභාවය හරි. ඒකේ නෙමෙයි වැරද්ද තියෙන්නේ.
නෑ ඒක වැරද්ද.
පෙනීම නිසා මොකක් හරි දෙයක් තියනවා කියලා හිතුවොත් අර ලෝකෙට ආйти මට්ටම. සසර යනවා. ලෝකෙට අහු වෙනවා. හරි. පෙනීම නිසා යම් කිසි දෙයක් තියනවා කියලා හිතනකොට ඕක පටිච්ච සමුප්පන්න ධර්මතාවය. මේ හේතු යෙදෙන හින්දායි ඔහොම හිතෙන්නේ. දැන් බල්ලට එහෙම හිතෙන්නේ එහෙම හිතෙන්න හේතු යෙදෙන හින්දා. ඒකයි පටිච්ච සමුප්පන්න කියන්නේ. ඒතර වතුරේ ඉන්නවා කියන බල්ලා පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් නිසා මේ හේතුන්ගෙන් තොරව වතුරේ බල්ලෙකුට ඉන්න බෑ. තේරුණා? බල්ලගේ අවිද්‍යාව මෝඩකම කියන හේතු ටික යෙදෙනකන් විතරයි උදේ ලෝකෙට බල්ලෙක් ඉන්නේ. ඒ හේතු ටික අපේ යෙදෙන්නේ නැහැ. එතකොට අපිට එතන බල්ලෙක්
නැහැ කියලා
නැහැ. නෝකයි සමුදයයි නිරෝධයයි කියන්නේ. සමුදය කියන්නේ සකස් වෙන හේතු ටික, නිරෝධය කියන්නේ හේතු යෙදෙන්නේ නැති කොට නිරුද්ධ. ඔන්න ඔය දෙක තමයි පටිච්ච සමුප්පාද කියන්නේ. පච්චයා නිරුද්ධ ගණ ඉස්සෙල්ලා පච්චයා පච්චයා කියලා කිව්වා ඊළඟට නිරුද්ධ නිරෝධ කියලා. මොනවායි හට ගන්න හැටි නිරුද්ධ වෙන හැටි පෙන්වන ධර්මතාවය තමයි පටිච්චසමුප්පාදය කියන්නේ. ඔය ටික දකින්න පුළුවන් ඇහැ වැඩ කරනකොට, කන වැඩ කරනකොට. පටිච්චසමුප්පන්න බව දැක්කොත් ලෝකෙට අහු වෙන්නේ නැහැ. මේ ධර්මතාවය දකින්න මේ හේතු යෙදෙන හින්දායි එහෙම හිතුනේ. පටිච්චසමුප්පාදේ දන්නේ නැති කෙනා ලෝකේ යන කෙනා හිතන්නේ අපේන නිසා අර තියෙන හින්දානේ පෙන්නේ, ඉන්න හින්දානේ පෙන්නේ. ඒ මට්ටමට තමයි ඇහැ පාවිච්චි කරන්නේ. يعني ලෝකෙට අයිති ලෞකික මට්ටම. ලෝකෝත්තර මට්ටම කියන්නේ නෑ. එහම පේනවා තමයි. උනාට මෙන්න මේ හේතු යෙදෙන හින්දායි එහම සිද්ධ වෙන්නේ. එහෙම නැතුව ඉන්න හින්දා පේනවා නෙවෙයි. ඔය ටික තේරුම් ගත්තොත් මුළු ධර්මයම තේරුම් ගන්න පුළුවන්. දැන් අපි බල්ලා මුලා වුණොත් ඉන්න තත්ත්වයේ ටිකක් හිතලා බලන්න. දැන් ඔන්න පටිච්ච සමුප්පාදය දන්නේ නැහැ නේ බල්ලා. ඌ හිතන්නේ ආ බල්ලෙක් ඉන්න හින්දා තමයි මේ
පේන්නේ.
ඒ නිසානේ තරහරම් බුරලා තියෙන්නේ. දැන් ඒ මට්ටමේදී මොකද වෙන්නේ? දැන් පෙනීමේ සිද්ධිය ඌ දැක්ක හින්දා නේ බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ. දැක්කේ නැත්නම් ඒක දන්නෙත් නෑනේ. දකින හින්දා තමයි බල්ලෙක් ඉන්නවා කියන අදහසට ආවේ. එතකොට බල්ලෙක් ඉන්නවා කියන අදහසට ආපු ගමන් මූට හිතෙන්නේ මං දකින්න කලිනුත් බල්ලා ඉඳලා තියෙනවා. වතුරේ ඉන්න බල්ලා. නේද? මං දැක්කත් නැතත් බල්ලෙක් ඉන්නවා. ඒ කියන්නේ බාහිර ලෝකෙදී තියෙනවා. නේද? ඒ කියන්නේ මේ දැකීමෙන් තොරව ඒකට පවතින්න පුළුවන්. දැන් මේ මුලා වෙලා හිතන දේවල්. ඔය බල්ලා මං දකින්න ගලිනුත් ඉඳලා
තියෙනවා.
ඉන්න ඇති. එහෙම තමයි විශ්වාස
කරන්නේ.
දකින මොහොතෙත් ඉන්නවා. දැන් ආයෙ ගිහින් බැලුවොත් ආයෙ දකින්න පුළුවන්. ඌ අනාගතෙත් ඉන්නවා. දැන් ඔය තුනම දෘෂ්ටි තුනක් නේද? මේ දැකීමෙන් තොරව බල්ලට ඉන්න පුළුවන් කියනකොටම පටිච්ච සමුප්පන්න බව දැකලා නැහැ. හේතුන්ගෙන් තොරව ඵලයට පවතින්න පුළුවන් කියන දෘෂ්ටියකට වැටි. එතන නේද රැවටිලා තියෙන්නේ. දැන් මේ දකින හින්දම නැත්තම් බලන හින්දම පේනවා කියන එක නේද ඇත්ත තත්ත්වය. බලන හින්දමයි
පේන්නේ.
අන්න ඒකයි පටිච්ච සමුප්පන්න බව කියන්නේ. මේ හේතු යෙදෙන හින්දමයි එහෙම පේන්නේ. පටිච්ච සමුප්පාදේ දකින්නේ නැහැ කියන්නේ හේතුන්ගෙන් තොරව ඒවට පවතින්න පුළුවන්. පැහැදිලිවද? ඒ කියන්නේ ලෝකයක් හදන. හේතුන්ගෙන් තොරව පවතින්න පුළුවන් දේවල් තියෙනවා කියලා හිතනවා. හේතුන් හැමතිස්සෙම අපේ ආයතන එක්කමයි යෙදෙන්නේ. ඒ කියන්නේ අපේ හිත මොනවා හරි දැනගත්තරන් ආයතනකින්මයි දැනගන්නේ. විඥානයක් හටගන්න බෑ ආයතනකින් තොරව. විඥාණයෙන් දැනගන්න ටික තමයි අපි දන්නේ. නේද? අපේ විඤ්ඤාණයට අහුන්නේ නැත්නම් අපි දන්නේ නැහැ. දැන් මෙතන දෙවි කෙනෙක් ඉන්නවා කියනකොත් දන්නේ නැහැ. ඇයි විඤ්ඤාණයට අහුවෙලා
නැහැ?
කොල්මණක් ඉන්නවා කියනකොත් ඒත් දන්නේ නැහැ. ඒක බුද්දෙක් ඉන්නවා කියනකොත් ඒ විඤ්ඤාණයට අහුවෙන්නේ නැහැ නේද? මොකද අපේ ආයතන වලට අහුවෙලා
නැහැ. අහුවෙලා
නැහැ. ඒක ආයතන වලට අහු වුණට කියන්නේ තමයි අපි ලෝකේ හදලා තියෙන්නේ. බලන්න මේ ආයතන නිසා සකස් කරපු ලෝකයක්. ආයතන නිසා සකස් කරපු ලෝකයක් තමයි අපි තියෙනවා කියලා
හිතන්නේ.
සකස් කරලා තියෙන්නේ අපේ ආයතන. ඒ වුණාට අපි විශ්වාස කරන්නේ ආයතන නැතුවත් ඔය ලෝකේ තියෙනවා.
බල්ලා ගිස්සෙන් ගත්තාම බල්ලා එබෙනකොට විතරනේ උපේන්නේ.
පෙනෙන්නේ.
ඒ කියන්නේ මුන් නැත්තම් පේන්නේ
නැහැ.
ඒ කියන්නේ එතන ඒ කියන්නේ හේතු හැදෙනවම් විතරයි පේන්නේ. ඒකම මේකටත් ගන්න පුළුවන්. බල්ලා ලැබුණ නැත්නම් මේ නිලට මේ යල පොස්ටේට බල්ලා ගිහින් දෙන්නේ නැහැ. මේ ප්‍රිකෝ
දැන්
ආයතනාවට
පේන්නේ නැති දේවල් නැහැ කියන එකට වඩා පේන දේවලුත්
නැහැ.
ඒ කියන්නේ පේන දේවල් පවතිනවා කියන එක දෘෂ්ටියක් කියන එක තේරුම් ගන්නවා. ඇහෙන් දැකීම කියන එකේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. දකින්න දේ එහෙමම එළියේ තියනවා කියලා හිතන එකේ. එතන තමයි වැරද්ද වෙන්නේ. බල්ලට ඒ වගේ පේන එකේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. පේන දේ එළියේ තියනවා, ඉන්නවා, පවතිනවා. පැවැත්මක් දෙන එකේ තමයි වැරද්ද තියෙන්නේ. දෙයක් හදන එක.
නැති බල්ලෙක් ඉන්න බල්ලා ඉන්නවා කියලා, බල්ලෙක් හිටවා කියලා හිතාගන්න.
ඔව්. ඒකයි ප්‍රශ්නේ. එතකොට අපි මේ පේන ස්වභාවය තියනවා කිව්වොත් දෘෂ්ටිගත වෙලා. මේ දැකීමට කලිනුත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා කිව්වොත් ඒක තේරුම් ගන්න ඒක දෘෂ්ටිය. හරි. එහෙම දෙයක් නැම කිව්වත් ඒ දෘෂ්ටිය. එහෙනම් කොහොමද පේන්නේ? මුකුත් නැත්තම් පේන්න විදිහක් නැහැ.
ඒ වෙලෙට
අවශ්‍ය හේතු ටික යෙදුනා හින්දා පේනවා. අන්න ඔක තමයි පටිච්චසමුප්පන්න බව කියන්නේ. ඇත කිව්වත් දෘෂ්ටියක්, නැත කිව්වත් දෘෂ්ටියක්. ওই දෙකටම අහු වෙන්නේ නැහැ හේතු යෙදෙනකොට විද්‍යමාන වෙනවා. හේතු නිසා පෙන්නුම් කරනවා. අගතයි පටිච්චසමුප්පාදේ. ඒතර බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ තථාගතයෝ ඇත යන දෘෂ්ටියට වැටෙන්නෙත් නැතුව, නැත යන දෘෂ්ටියට වැටෙන්නෙත් නැතුව පටිච්චසමුප්පාදයක් දේශනා කරනවා. තේරුණාද ඇයි එහෙම කිව්වේ කියලා? අර ඇහි ක්‍රියාකාරීත්වය දකිනකොට ඔබ තේරුම් ගන්න පුළුවන්. දැන් ඔහොම කිව්වට ඕක ගොඩාක් නුවණින් දකින්න ඕන දෙයක්. මලමිනිය වුණත් ඒක තියෙනවා කියලා හිතපු හින්දානේ ඔය ඔක්කොම කරදරනේ. මේ පටිච්චසමුප්පන්නව එහෙන් දැක්මක් වුණා කියලා නම් රූපෙට අහු වෙන්නේ නැහැ. රූපෙට අහු වුණ නැත්නම් රූපෙ හින්දා එන දුක්ඛන්දරාවෙන් මිදෙනවා. ලෝකෙට අහු වෙන්නේ නැහැ. ඒක තමයි ලෝකෝත්තර වෙනවා. ලෝකෝත්තර දැක්මේදී ලෝකෙට අහු වෙන්නේ. එතකොට ලෝකෙට අයිති දේවල් වල තියෙන සැප ලැබෙන්නේත් නැහැ, දුක ලැබෙන්නේත් නැහැ. ලෝකෙට අයිති දේවල් හින්දා සතුටු වුණා නම් ඒකත් නැහැ.
නැහැ.
ඒවා හින්දා දුකක් ඇති වුණා නම් ඒකත් නැහැ. මොකද ලෝකේ නැහැ.
ලෝකේ
පිටන්නේ. ලෝකේ පැටිච්ච සම්පන්න. අපට ඕන නම් ලෝකේ සකස් කරන්න පුළුවන්. ඒ හේතු ටික සකස් කරාම සකස්
වෙනවා. ඒක ලෝකේ හැදිලා.
ඒක හරියට අපි කන්නාඩිය ළඟට ගිහින් මූණ බලනවා නේද? එතන අපිට ලොකු දැක්මක් තියෙනවා. දැන් අපි මෙතන ඉදදි හිතන්නේ නැහැනේ කන්නාඩියේ මගේ ප්‍රතිබිම්බේ තියෙනවා කියලා. අපි දකිනවා එතෙන්ට ගිහින් මේ හේතු යෙදුනහම තමයි ඕක පේන්නේ. හරි. ඒක මේ අපි එතෙන්ට එන්න කලින් තිබුණා කියන විශ්වාසයකට යන්නේ නැහැනේ ඕක
පේන්නේ.
ආපහු ගියාම ඕක නැති වෙනවා, ඉතුරු නැතුවම නිරුද්ධයි කියන දැක්මත් තියෙනවා. ඕක තමයි පටිච්චසමුප්පාදය. පෙර නොතිබීම හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඕක තමයි කියන්නේ යංකීංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඕක අවබෝධ කරගත්තොත් සෝවාන් වෙනවා. තේරුණාද? ඒ ලේසි ධර්මයක් නෙමෙයි. ඕක අවබෝධ කළා සෝවාන් වෙනවා. ඒ කියන්නේ ආර්ය මාර්ගයට
වැටෙනවා.
සක්කාය දිට්ඨිය පිහිටන්නේ. අන්න ඔකත් තේරුම් ගන්න ඕන. දැන් අර දෙයක් තියෙනකන් තමයි ඒක අත්දකින්න මම ඉන්නේ. දෙයක් පිහිටුවේ නැත්නම් මම පිහිටන්නේ නැහැ. එතනයි සක්කාය දිට්ඨිය දුර වෙන්නේ. ඒකයි මේ පටිච්ච සමුප්පාදය දකින්නකොට සක්කාය දිට්ඨිය දුර වෙනවා.
ඇත්ත දැකපුවම අරක
දුන්නේ.
ඔව්. නෑ ඇත්ත දකින්න.
තමන් ඕක නුවණින් ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන, ඊළඟට මෙනෙහි කර කර බලන්න ඕන. මේ මේ කියන දේ වෙන්න පුළුවන්. ඔකයි අර ඥාන පස්සන් කියන්නේ. දැනගන්න, ඊළඟට දකින්න. දැන් දැනගත්තු දේ දකින්නත් ඕන. දැනගත්තා කියන්නේ අර කියපු හින්දා දැනගත්තා. දකින්නවා කියන්නේ තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. මේක වෙහෙම්මම
කියන්නේ. තමන් දකින්න.
එතකොට ඥානං පස්සං යථා භූතං වුණොත් ආර්ය මාර්ගයේ වැඩ. අඥානං අපස්සං යථා භූතං නම්
අනිත්
ලෝකේ යන දුක සංකප්ප වෙන පැත්ත වෙලෙනවා. මාර්ගයට වැටෙනවද නැද්ද කියන එක ඔතන තියෙනවා. එහෙන් දැකීමේදී මුලා වෙනවද ඇත්ත ඇති හැටි දකින්නවද කියන එක. තෝක බුදුහාමුදුරුව ලස්සනට ওই ටික පැහැදිලි කරනවා. අපි ඔව හොයන්නේ නැති එකයි වැරද්ද. ඒක
තමයි.
නැතුව මේ දකින්න බැරි තේරුම් ගන්න බැරි දේවල් නෙවෙයි. දැන් බුදු කෙනෙක් දේශනා කරන්නේ තේරුම් ගන්න බැරි දෙයක්. නේද? කිසිම ඉගෙනීමක් නැති ඔය සුනීත සෝපාක වගේ අයටත් මේක තේරුම් ගන්න පුළුවන් වුණා. පොඩි ළමයි. හරි? ඉතින් ඒ දකින්න බැරි දෙයක් නෙවෙයි. අපි මෙච්චර කල් ලෝකේ දකින විදිහේ වැරද්දක් තියෙනවා. මේ වැරද්ද හදා ගන්න කියනවා. ඔය ලෝකේ මුලාවකින් හදන දෙයක්. මේ මුලාවෙන් මිදෙන්න නම් මේ පටිච්ච සමුප්පන්න බව අවබෝධ කරගන්න. මේ හේතු යෙදෙන හින්දාමයි සකස් වෙන්නේ. හේතු යෙදුන් නැත්නම් සකස් වෙන්නේ නැහැ. ඔන්න ඔය ධර්මතාවයයි තේරුම් ගන්න තියෙන්නේ. ඕක තේරුම් ගත්තනම් ඕක දැක්කනම් අන්න දහමෙන් ප්‍රයෝජනේ ගත්ත වෙනවා. ආයේ සතර අපාගත වෙන්නේ නැති තත්ත්වයකට පත් වෙනවා. ඒක තමයි දහමෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ. අඩුම ප්‍රයෝජනේ. නියම බෞද්ධයෙක් කියන්න පුළුවන් එතකොට. එතකන් නිකන් ලේබලයක් විතරයි. ධර්මයේ දකින්න කෙනෙක් වෙන්නේ. එදාට Tamanට ලොකු විශ්වාසයක් එනවා ආයේ සතර අපාගත වෙන්නේ නැහැ. ඔය දහම දැක්ක කෙනා සතර අපාගත වෙන්නේ නැහැ කියනවා. මේකයි ඒ ආර්ය මාර්ගයට වැටෙනවා කියන්නේ. සම්මා දිට්ඨිය ඇති වෙනවා. හරි දැක්ම ඇති වෙනවා. හරි දැක්ම ඇති වෙන තැන තමයි ඔය පෙන්වන්නේ මේ ආයතනේ ලෝකෙට අහු වෙන විදිහ මේකයි ලෝකෙ ඉක්මවා යන ලෝකයේ ඈතර වෙන ලෝකෝත්තර දැක්ම මේකයි ඔය දෙක පෙන්වනවා වෙන් කරලා හැම සූත්‍රෙම ගැඹුරින් බැලුවොත් ඔය ටික තමයි තියෙන්නේ එකනම් කේ පටිච්ච සමුප්පාදේ කිව්වා චතුරාර්ය සත්‍ය කිව්වත් ඔක්කොම දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගය. ওই ටික තමයි ওই තියෙන්නේ. පැහැදිලිද ඔය කියන ටික දැන් මේක? ওই ටික හොඳට සිහිය තියාගෙන ওই පොත කියවන්න ඕන. තව තව අවබෝධ වී යුතුයි. ඔය ටික දන්නේ නැතුව පොත කියෙව්වට තේරෙන්නේ නැහැ. ඔය ටික තේරුම් ගත්ත කෙනාට තමයි ඔය පොතෙන් වැඩක් තියෙන්නේ. ඕකම තව ටිකක් විස්තර ඇතුව විස්තර කරන එක තමයි ඔය කියන්නේ. ඔය කියන්නේ ඔය පොතේ තියෙන්නේ 아무තු දෙයක් නෙමෙයි අපේ තිබුණ සාකච්ඡාවක්. ඔය වගේ කතා කරපු දේවල්. ඔය ටික තමයි ඉතින් තේරුම් කරන්න තියෙන්නේ. දැන් කොහේ ගියත් දකින්නවා නම් දකින්න තියෙන ධර්මය ඕකයි. ඔය ටික නුවණින් මෙනෙහි කරන්න කියන එක තමයි කියන්නේ භාවිතා බහුලී කතා. ඒක භාවිතා කරන්න බහුලව භාවිතා කරන්න. දැන් ඔය දේ කරන්න තමයි හිත එකඟ කරගන්න ඕන. සිහිය වඩන්න ඕන. අර භාවනාවල යෙදෙන්න ඕන. ඒ සංසුන් මනසකින් ඕක බලනකොට තව තව මේක තේරුම් යනවා වැටහෙනවා. රහගත්තු දේ දකින්න පුළුවන් ඥානතෝ පස්සතෝ කියන ගානට එනවා. එතකොට ඥානතෝ පස්සතෝ කියන කෙනාට තමයි මේ අපේ තියෙන කෙලෙස් නැත්නම් ආශ්‍රව කියන ඒවා ප්‍රහාණය කරන්න පුළුවන් කියලා දේශනා කරනවා බුදුහාමුදුරුවෝ. දැන් හොඳයි අපිට අවසන් කරන්න පුළුවන්. ওই ටික තමයි මට කියන්න ඕන. يعني නිවන් මාර්ගයට වැටෙන හැටි මෙන්න මේක. කියන එක එක නුවණක් තියෙන කෙනාට අවශ්‍ය දේවල් ටික තමයි කියා දුන්නේ. නේද? ওই ටික මොන සූත්‍රයේ කියුවත් නුවණින් බලන කෙනාට පේනවා ඉන්න. හොඳයි. එහෙමනම් අපි අවසන් කරන්න පින්දීමක් කරමු. මේ කාලය තුල ඔයගලන්ට සතුටු වෙන්න පුළුවන්. දැන් මම ඉස්සෙල්ලත් කියා දුන්නා. කුසල් සිතුයි අකුසල් සිතුයි. දැන් මේ පැය ගාණක් ඉස්සේ හිත කෝටි දහස් සිය දහස් ගාණක් හැදුනා. ඒ හැදුන හැම එකක්ම කුසල් සිත්. හරි? අපි සාමාන්‍යයෙන් හැදෙන්නේ අකුසල් සිත්. මේ ධර්මයක හැසිරෙන වෙලාවක හැදෙන්නේ
කුසල්
සිත්. ඒක අලෝභ, අමෝහ, අදෝස කියන මට්ටමේ සිත් ඒවා කුසල් සිත්. තෝය සිතක් අරමුණු වුණොත් තමයි ආයි සුගතිගාමි වෙනව නම් වෙන්නේ. ඉතින් සතුටු වෙන්න පුළුවන් ඒ වගේ කුසල් සිත් මහා සම්භාරයක් රැස් කරගත්තා. ඒවට කියනවා මහා නිසංස කුසල් කියලා. මොකද යම්කිසි දවසක නිවන් අවබෝධ කරනකම්ම උපකාරී වෙනවා. ආයි සතර අපාගත කරන්නේ නැහැ. ඕවා තියෙනවා. ඒවයි ඒ හිඳයි මේවට මහා නිසංසයි කියන්නේ. මේ ප්‍රතිපත්ති පූජා. ඉතින් ඒ මහා නිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. අපට පුළුවන් පින් රැස් කරගත්තු වෙලාවක මේ පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරන සේක්වා. යම්කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනා නම් ඒ සමගින් අප සයවම ආරක්ෂා කරන සීක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා ඉන්නා නම් පින් බලාපොරොත්තුව මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම හේතු වාසනා වේවා කියලා මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන යම් කිසි දවසක මේ නිවන් අවබෝධ වෙනකම් මේ මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මාමේ බාල සමාගම. ඒ වගේම මේ ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වෙන්න. සතන් සමාගමෝ හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඒ වගේ මේ ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා මා විද්‍යාවෙන් කරන සංකාර සීරම අපව දුකටපත් කරනවා. ඒ සබ්බේ සංඛාරා ඒවයි ස්වභාවය තමයි අනිත්‍යයි. ඒ වගේම අපව දුකටපත් කරනවා අනිච්ඡාති දුක්ඛාති. ඒ වගේ මේ හිතට අරමුණු වෙන දේවල් සීරම කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. බාහිරයි අභ්‍යන්තරයි කියලා බෙදන්න දෙයක් නැහැ. මේවා පටිච්චසමුප්පන්න ධර්මතා. ඒකට මේ සබ්බේ ධම්මා අනත්තාති ආත්ම ස්වභාවයක් නැහැ. ඔය බව ඇත්ත ඇති හැටි තේරුම් ගන්න යදා පඤ්ඤාය පස්සති. එතකොට තමයි මේ මුලාවෙන් හදපු දුක කලතිරිලා අතාරින්නේ. මෙච්චර කල් බං රැවටිලානේ මේ දුක් විඳින්නේ කියලා අතාරිනවා. අත නිද්දින්ද තී දුක්කේ. ඕක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. විකාත දන්නාය කියන්න. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සස. හොඳයි. ඒක එතනින් අපි අවසන් කරමු.
අපි ඔක්කොම වත් කරමු නෑ.